Honorable Professor G.L. Pires, you have 12 minutes. Order, please. Honorable Musharraf to the chair.
Honorable G.L. Pires.
Garu Mula Sanaruda Mansitomani Mamahitane කෙලින්ම සමානතාවයක් තියෙනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයයි විවස්ථා සභාවයි අතර. ඒ ආයතන දෙක ඒවායේ අරමුණු සම්පූර්ණයෙන් වෙනස්. හැබැයි කොහොමටත් මම බොහොම විමසිල්ලෙන් අහන් හිටිය ගරු විජයදාස් ආචාර්ය විජයදාස් රාජපක්ෂ මැතිතුමාගේ තර්කය හැබැයි කොහොම වුණත් ඒ සාකච්ඡාව කෙරෙන අතරතුරේ සම්පූර්ණයෙන් නිශ්ශබ්දව ඉඳලා ඊට පස්සේ සාකච්ඡා ඉවරයි රැස්වීමත් ඉවරයි ඊට පස්සේ ගරු කථානායකතුමා එතුමාගේ මතය ප්‍රකාශ කරන්නේ තුන්වන පාර්ශ්වකරුවකට යවන ලිපියක මාර්ගයෙන් දැන් මං හිතන්නේ ගරු අධිකරණ ඇමතුමා එතුමා මෙතන හෘද සාක්ෂියට අනුකූලව කතා කළේ මං හිතන්නේ එතුමාගේ අය කියලා ඒක හරි කියලා එහෙනම් ඒ රැස්වීමේ වටිනාකම මොකද්ද රැස්වීමේ සම්පූර්ණයෙන් තෘෂ්ණිම්බූතව ඉන්නලා ඊට පස්සේ මගේ මතය මේකයි කියලා තුන්වන පුද්ගලයෙකුට යොමු කරන ලිපියක සඳහන් කරනවා නම් එතකොට විවස්ථා සභාවේ අරමුණු ඉෂ්ටවන්නේ ඒක සම්පූර්ණයෙන් කඩාවට යනවා ඉතින් ඒක මම හිතන්නේ කිසිම කෙනෙකුට පුළුවන් කියලා ඒක සාධාරණීකරණය කරන්න ඉතින් මේ විදිහට විවස්ථා සභාවේ ක්‍රියාපරිපාටි විකෘති කරනවා නම් එහෙනම් ඇයි අපි විවස්ථා සභාව හැදුවේ ඒ තීරණ ගැනීමේදී දේශපාලනීකරණයෙන් තොරව ඒ පත්කරන පුද්ගලයන්ගේ සුදුසුකම් පසුබිම ගැන පමණක් හොයලා බලලා තීරණ ගැනීමේ අරමුණ ඇතිව තමයි විවස්ථා සභාව ස්ථාපිත කළේ හැබැයි විවස්ථා සභාවට යන පුද්ගලෙක් දැන් මේ කථානායකතුමා කියන්නේ ඒකේ සභාපතිවරයා සභාපතිවරයා වචනයක් කතා කරන්නේ රැස්වීමේදී ඊට පස්සේ ගෙදර ආවයින් පස්සේ ගරු ජනාධිපති ලිපියක් ආවා. ඉතින් අපි දන්නේ නැහැ ගරු ජනාධිපතියි ගරු කථානායකතුමායි අතර කොයි විදිය සාකච්ඡාවක් වුණාද මොන හේතුවක් නිසා ගරු කථානායකතුමා තීරණය කළාද කියලා රැස්වීම ඉවරලා හුඟක් කලකට පස්සේ ලියුමක් එවන්න. හැබැයි ඒ ක්‍රියාපරිපාටිය සම්පූර්ණයෙන් වැරදි. දැන් මේ විශ්වාසභංග යෝජනාව අපි ඉදිරිපත් කරන්නේ විරසකයෙන් තරහකින් නෙමෙයි ගරු කථානායකතුමා මහින්දයාපා අභිවර්ධන මහත්මයා අපේ මිත්‍රයෙක්. හැබැයි කථානායකවරයෙකුගේ ශ්‍රේෂ්ඨමදා වැදගත් ගතිගුණය තමයි අපක්ෂපාතී භාවය. සෑම දිනකටම සාධාරණ විදියට තමන්ගේ කාර්යභාරය ඉෂ්ට කරන්න ඕනේ. දැන් එහෙම වුණයි කියලා අපි කාටවත් කියන්න බෑ එක් අවස්ථාවකදී විතරක් නෙමෙයි දිගින් දිගටම එතුමා ඉතාමත් පක්ෂග්‍රාහී ලෙස කටයුතු කළා තිබෙනවා ඒකෙන් ලොකු හානියක් වෙලා තියෙනවා විශාලතම හානිය තමයි මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඉතාමත් අසීරු වෙලා තියෙනවා දැන් ඔන්ලයින් පනත මම මෑත කාලයේ මේ ගරු සභාවට ඉදිරිපත් කරපු ඉතාමත් භයානක පනතක් විශේෂයෙන්ම මැතිවරණ කාලයකදී දැන් අපි කවුරුත් දන්නවා නීති සම්පාදනය කිරීමේදී ක්‍රියාදාමය කුමක්ද කියලා. මේ පාර්ලිමේන්තුවේ කිසිවක් කරන්න බෑ පනතක් සම්බන්ධයෙන් ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන තුරු. ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්න ඕනේ. සති තුනක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය ගරු කථානායකතුමාට හා ගරු ජනාධිපතිතුමාට දැනුම් දෙන්න ඕනේ මේක රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද? අනුකූල නැත්නම් කොයි කොයි වගන්ති වලටද විශේෂ බහුතරයක් අවශ්‍ය වන්නේ තුනෙන් දෙකක් අවශ්‍ය වන්නේ සමහර වගන්ති වලට ජනමත විචාරණයක් අවශ්‍ය වෙන්නත් පුළුවන් එතකොට ඔන්ලයින් පනත මාර්ගගත ක්‍රමවේද සුරක්ෂිතභාවය පිළිබඳ පනත ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළා ශ්‍රේෂ්ඨාධිකරණය බොහොම විස්තර සහිත තීරණයක් දුන්නා ඒක සඳහන් කළා මෙන්න මේ විදිහට මේවා සංශෝධනය කරන්න ඕනේ. මේ සංශෝධනය කරන්නේ නැත්නම් විශේෂ බහුතරයකින් මේක සම්මත කරගන්න ඕනේ. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කරපු සංශෝධන කරන්නේ නැතිව සරල බහුතරයකින් මේ වගන්ති සම්මත කරගන්න බැහැ. බොහොම පැහැදිලිව ශ්‍රේෂ්ඨාධිකරණය ඒ මතය ප්‍රකාශ කළා. ඊට පස්සේ මොකක්ද වුනේ? ඒ සංශෝධන කළේ නැහැ. දැන් ගරු ආචාර්ය විජේදාස රාජපක්ෂ මහත්මයා කිව්වා මේ අවස්ථා හතර පහකදී ඒවා කරේ නැහැ කියලා. එතුමා ඒක පිළිගත්තා. එතුමා කිව්වා ඒවා කෙරුණේ නැහැ කියලා. ඉතින් එහෙනම් මේ සම්බන්ධයෙන් ප්‍රමුඛ වගකීමක් තියෙනවා ගරු කථානායකතුමාට. කථානායකතුමා ඒක සාධිත කරන්න ඕනේ. ශ්‍රේෂ්ඨාධිකරණය අවශ්‍යයි කියලා කියපු සංශෝධන මේ නීතියට ඇතුළත් කරන්න ඕනේ. නැත්තම් එයි මේ පනත ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්නේ. දැන් මේ පනතට විරුද්ධව පෙත්සම්කරුවන් 45 දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ඒ කියන්නේ නීතිඥයන් 60 දෙනෙක් විතර ඒගොල්ලන්ගේ තර්ක ඉදිරිපත් කළා ශ්‍රේෂ්ඨාධිකරණයට. දැන් මම දන්නවා සමහර අවස්ථාවලදී අර කාල සීමාව තියෙන හින්දා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය සතිය 3ක් දින 21ක් ඇතුළත දැනුම් දෙන්න ඕනේ නිසා සමහර අවස්ථාවලදී ශ්‍රේෂ්ඨාධිකරණයේ රෑ 8ටත් නඩු හැවුවා. රෑ 8 8:30 වෙනකොට නඩු හැවුවා. ඉතින් එච්චර මාන්සිකලා ඒ කරන වැඩේ ප්‍රයෝජනේ මොකද්ද? කථානායකතුමාට ඒක ඉව්වම කැමති දේවල් කරනවා, ආණ්ඩුව රෝණ දේවල් කරනවා, ආණ්ඩුව අකමැති දේවල් කරන්නේ නැහැ. එහෙම අභිමතයක් ගරු කථානායකතුමාට නැහැ. ගරු කථානායකතුමා බැඳී සිටිනවා නීතියෙන්. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කරපු නිර්දේශ ඒ විදිහටම තුන්වන අදිරේදී ඒ පනතට ඇතුළත් කරන්න. දැන් ඒක කෙරෙන්නේ නැහැ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට අගෞරවයක්, නීතිය ස්වාධිපත්‍යය කඩාවැටීමක්, හා පවතින රජයට පුළුවන් ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමට. මෙතන ශ්‍රේෂ්ඨාධිකරණය කරන්නේ ඉතාමත් වැදගත් කර්තව්‍යයක්. ඒ කියන්නේ මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම. එතකොට ඒක කරන්නේ නැතිනම් එහෙනම් විශාල ප්‍රශ්නයක් තිබෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඉතාමත් කේන්ද්‍රීය වගන්ති කීපයක් අමුඅමුවේ උල්ලංඝනය කිරීමක්. ඒක තමයි උනේ. ඒක ගරු අධිකරණතුමා පිළිගත්තා. එහෙම සමහර දේවල් සංශෝධනය කරේ නැහැ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ පරිදි කියලා. ඒකවා කිව්වා කැබිනට් මණ්ඩලය තීරණය කළා තියෙනවා පසුව ඒවා වෙනස් කරන්නට. හැබැයි ඒක නෙමෙයි ප්‍රශ්නේ. පසුව වෙනස් කරනවද නැද්ද කියන එක නෙමෙයි. මේක තුන්වනවර කිවලා අවසාන වශයෙන් මේ ගරු සභාවේ සම්මත වීමට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කරපු සංශෝධන අනිවාර්යෙන් නීතියට අන්තර්ගත කළ යුතුයි. ඒක කරුණේ නැහැ. ඉතින් මේක ඒ පනතර පමණක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. දැන් නුදුරු අනාගතයේ ඒ වගේම ඊටත් වඩා භයානක පනත් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා. ප්‍රතිත්‍රස්ත පනත, විකාශන අධිකාරිය පිළිබඳ පනත. ඒතර මේවත් අපි ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරනවා. ඇයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියනවා එහෙම කරන්නේ නැතුව කිසිසේත් විවාදයක් මේ ආරම්භ කරන්නේත් නැහැ. එහෙනම් නාම මාත්‍රයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව එහෙම කියන නිසා අපි ඒව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය මොනව කිව්වත් මොන තීරණයක් දුන්නත් අපිට ඕනේ ඒවා අපි කරනවා. අපිට ඕනේ නැති දේවල් අපි කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් යටිකුරු කිරීමක්, කණපිට හැරවීමක්. දැන් මේ විදිය ක්‍රියා නිසා තමයි අපේ විශ්වාසය පළඳු වෙලා තියෙන්නේ ගරු කථානායකතුමා පිළිබඳව. අනික තමයි දැන් අර ව්‍යවස්ථා සභාවේ රැස්වීම හා පොලිස්පතිතුමා පිළිබඳ තීරණය දැන් බොහොම පැහැදිලිව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියනවා ඡන්ද පහක් අවශ්‍යයි. ඡන්ද පහක් නැතිනම් මේක නිත්‍යානුකූල මේ පත්වීම කරන්න බෑ. දැන් මෙතන තිබුණේ ඡන්ද 4යි. එතකොට මොකද්ද කළ යුත්තේ? දැන් ගරු විජේදාස රාජපක්ෂ මහතුමා කියනවා එහෙනම් පත්වීමක් කරෙන්න ඕනේ. රටක පොලිස්පතිවරයෙක් නැතුව ළුවන්න බෑ. පොලිස්පතිවරයෙක් පත් කරන්න ඕනේ. හැබැයි ඒ ඡන්ද පහ නැත්තම් අවම වශයෙන් ඡන්ද පහක් අවශ්‍යයි. ඒ ඡන්ද පහ නැත්තම් මොකද්ද කළ යුත්තේ? එහෙනම් ව්‍යවස්ථා සභාවේ සභාපති හැටියට ගරු කථානායකතුමා
honorable member you have 2 more minutes.
ව්‍යවස්ථා සභාවේ සභාපති හැටියට ගරු කථානායකතුමාට මොකද්ද තියෙන යුතුකම? එතුමාට තියෙන යුතුකම තමයි ජනාධිපතිට දැනුම් දෙන්න ඕනේ ඡන්ද පහක් නැහැ. එහෙනම් විවස්ථාවේ සඳහන් වන පරිදි අනුමැතියක් ලැබිලා නැහැ. විවස්ථා සභාවේ අනුමැතිය නැහැ. විවස්ථා සභාවේ අනුමැතිය නැතිව පොලිස්පතිතුමාව පත් කරන්න බෑ. එහෙනම් මොකද්ද කළ යුත්තේ? එහෙනම් වෙන නමක්, විකල්ප නමක් ජනාධිපතිවරයා යවන්න ඕනේ විවස්ථා සභාවට. එසේ කරන්නේ නැතිව මොකද්ද වුනේ? ඡන්ද හතරයි තියෙන්නේ, පහක් නැහැ. එතකොට නිතියානුකූල පත්වීමක් කරන්න බෑ. එවන් අවස්ථාවකදී කථානායකතුමා ගෙදර ගිහිල්ලා ලියුමක් එවනවා ගරු ජනාධිපතිතුමාට. ඒ ක්‍රියාදාමය සම්පූර්ණයෙන් වැරදි. හා ඉතාමත් නරක, දරුණු පූර්වාදර්ශය. දැන් මෙහෙම වැඩ කටයුතු කරන්න ගියොත් එතකොට විවස්ථා සභාව තිබීමෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. විවස්ථා සභාව විධායකයේ දිගුවක් වෙනවා, ජනාධිපතිවරයාගේ අතකොළුවක් වෙනවා. හැබැයි විවස්ථා සභාව 17 වන සංශෝධනයෙන් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළා. අදත් අපේ උත්තරීතර නීතියේ අන්තර්ගත කොටසක් වන්නේ ඒකේ තිබුණා බොහොම වැදගත් අරමුණක්. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් හරි විදිහ පත්වීම, දේශපාලනීකරණය අනුව කෙරෙන පත්වීම නෙමෙයි, සුදුසුකම් අනුව පත්වීම කිරීම මේ රටේ ජනතාවගේ සුභ සිද්ධිය සඳහා අවශ්‍යයි කියලා විශ්වාස කරන නිසා තමයි විවස්ථා සභාව කියන යන්ත්‍රණය අපි ස්ථාපිත කළේ. හැබැයි ඒ අරමුණ සම්පූර්ණයෙන් නිෂේධ කරනවා. කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ. කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ. මේ විදිහට කටයුතු කරනවා නම් ඒ පහක් නැහැ, හතරයි තියෙන්නේ. කෘතියම විදිහට, ඉතාමත් වැරදි විදිහට. අතවශයෙන් මම කියනවා හැංගි හොරා. හැංගි හොරා තමයි පස්වෙනි ඡන්දය ලබා ගත්තේ. හැංගි හොරා කියන්නේ එහෙනම් කියන්න තියෙන දේ කියන්න ඕනේ රැස්වීමේදී. හරි හෝ වැරදි හෝ කථානායකතුමාගේ යුතුකම තමයි ඡන්ද හතරයි තියෙන්නේ. එහෙනම් මම ඡන්දය දෙනවා. එතුමාට ඡන්දයක් දෙන්න බෑ. ඒ මොකද අනුක්‍රම ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා මුල් ඡන්දයක් එතුමාට නෑ. තීරක ඡන්දයක් පමණයි තියෙන්නේ. තීරක ඡන්දයක් දෙන්න පුළුවන් වන්නේ දෙපැත්තේම ඡන්ද සමාන නම්. මේ පැත්තේ හතරයි අර පැත්තේ හතරයි නම් තීරක ඡන්දයක් දෙන්න පුළුවන්. මේ පැත්තේ දෙකයි අර පැත්තේ හතරයි නම් තීරක ඡන්දයක් දෙන්න බෑ. හැබැයි මොන වුණත් කරන දෙයක් කරන්න ඕනේ රැස්වීමේදී. එතුමා කියනවානේ දැන් මේක මගේ මතය. ඒක වාර්තාගත වෙන්න ඕනේ සටහන්වල. එතන ලේකම් කෙනෙක් ඉන්නවා, විවස්ථා සභාවට ලේකම් කෙනෙක් ඉන්නවා. ලේකම්වරයාගේ කාර්යභාරය තමයි සටහන් තබා ගැනීම, මිනිත්ස් තබා ගැනීම. එතකොට මේ මිනිත්ස්වල රෙකෝඩ් වෙන්න ඕනේ. කථානායකතුමා මෙන්න මෙහෙම කිව්වා, එතුමාගේ ඡන්දය මේ විදිහට ප්‍රකාශ කළා කියලා. එතුමා කිසිම විදිහකට ඡන්දයක් දුන්නේ නැහැ. කිසිම විදිහකට මේ පැත්තට හෝ අර පැත්තට හෝ කිසිම ඡන්දයක් දුන්නේ නැහැ. ඊට පස්සේ ලියුමක මාර්ගයෙන් තමයි එතුමා ඡන්දය දෙන්නේ කොහොමද කියලා ප්‍රකාශ කළේ. මම කියනවා ඒක අවංක ක්‍රියාවක් නොවේ කියලා. සත්භාවයෙන් කරපු ක්‍රියාවක් නොවේ කියලා. ඉතින් මේ විදිහ ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනවා නම් විවස්ථා සභාව වැනි කේන්ද්‍රීය ආයතනයක්, අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කේන්ද්‍රීය ආයතනයක් සම්බන්ධයෙන් මේ විදිහ ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනවා නම් එතකොට කථානායකතුමා සම්බන්ධයෙන් අපි තවදුරටත් අපිට විශ්වාසය තියන්න බෑ කියන එක අපි ඉතාමත් ගෞරවයෙන් ප්‍රකාශ කරනවා. ස්තුතියි.
Thank you. ඊළඟට Honorable ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝ. You have 15 minutes.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ගරු කථානායකතුමාට එරෙහිව ගෙනාපු විශ්වාසභංගයේ අදහස් දක්වන්න විශේෂයෙන් විදේද්දාස රාජපක්ෂ අමාත්‍යතුමාගේ කතාවට පස්සේ අදහස් දක්වන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. මම මේ පුටුවේ වාඩි වෙලා කල්පනා කරේ එතුමා විනාඩි 35කින් විතර මේ ගෙනාපු නිෂ්ඵල වැඩකට නැති විශ්වාස භංගයේ කීතු වලට ඉරලා දැම්මා. මතයෙන්, අදහසෙන්, තර්කයෙන්. මම පාර්ලිමේන්තුවට ආවේ ඉස්සෙල්ලාම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි 2020 අගෝස්තු 20 වෙනිදා. එතෙක් මෙතෙක් කාලයක් තුල මේ පාර්ලිමේන්තුව තුල ඇතිවෙච්ච බොහොම සාර්ථක සංවාදයක් ආණ්ඩු පක්ෂයේ විපක්ෂය අතර ඇති වුණා. මෙතන වාඩි වෙලා අපිත් යමක් ඉගෙන ගත්තා. ඒක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඒ වගේම අද දවසේ මේ ඉදිරිපත් වෙන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිදහස් ශ්‍රී ලංකාවේ 51 වෙනි විශ්වාස භංගේ. කතානායකවරයෙකුට එරෙහිව ඉදිරිපත් වෙන 5 වෙනි විශ්වාස භංගේ. මට පෙර කතා කරපු විජේදාස මන්ත්‍රීතුමා කිව්වා වගේ කතානායකතුමාගේ පාර්ලිමේන්තුවේ පාලනය සම්බන්ධයෙන් අපිටත් ගැටලු තියෙනවා. එතුමා මේ පාර්ලිමේන්තුවේ ඇති වෙලා තියෙන අශෝභනකාරී තත්වයට සමාවෙන්න මම නවකෙක්. එතුමා ඉස්සෙල්ලම පාර්ලිමේන්තුවට එද්දී මම මොන්ටිසෝරි. හැබැයි මේක කියන්න සිද්ධ වීම ගැන එතුමාත් වග කියන්න ඕනේ. මේ පාර්ලිමේන්තුවේ හිතුණු අයට හිතුණු වෙලාවට ඉල්ලන විදිහට මයික් එක දීපු එක වරදක් කියලා අපි විශ්වාස කරනවා. ඒ මතේ ආණ්ඩු පක්ෂයේ අති බහුතරයක් ඉන්නවා. අපි මේ සම්බන්ධයෙන් කතානායකතුමාට අපි කරුණු කියලා තියෙනවා පසුපෙළ මන්ත්‍රීවරු වශයෙන් කටයුතු කරත්. ඒ කෙසේ වුණත් අද මෙම විශ්වාස භංග යෝජනාව මම හිතන්නේ පුස්වැඩිල්ලක්. මේකේ අපිට ගන්න දෙයක් ඉතුරු වෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. අවාසනාවට දැන් දින 3ක් අපිට මේ විශ්වාස භංගේ පිළිබඳ සාකච්ඡා කරන්න සිද්ධ වෙලා තියෙනවා. මීට ප්‍රථම සුමන්තර මන්ත්‍රීතුමා මෙම යෝජනාව ස්ථීර කරපු එතුමා මෙම පනත සම්බන්ධයෙන් සුප්‍රීම උසාවියට ගිහිල්ලා මානව හිමිකම් නඩුවක් ඉදිරිපත් කරා පෙබරවාරි 14 වෙනිදා. Human Rights Fundamental Rights Application 37/24. මේකෙදී සුප්‍රීම උසාවිය මේ නඩුව ඒ මොහොතෙම ඉවත් කරා. මේක විවාදයට ගන්නවත් සුප්‍රීම උසාවිය තීන්දුව කරේ නැහැ. ඊට පස්සේ මෙතුමන්ලා අපි විශ්වාස කරනවා දේශපාලනිකව තියෙන ගැටලු ප්‍රශ්න මැතිවරණය ඉලක්ක කරගෙන පාර්ලිමේන්තුවට ගෙනාපු යෝජනාවක් කියලා තමයි අපි කල්පනා කරන්නේ. මේකෙදී හොඳ කාරණා කීපයක් මතුවුණා. මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, නායකයෙක් කියන්නේ තීන්දුව තීරණ ගන්න ඕනේ කෙනෙක්. හරියන්න පුළුවන්, වැරදි වෙන්න පුළුවන්. හැබැයි තීන්දුව තීරණ ගන්න ඕනේ. කතාවක් තියෙනවා, the best thing a man can do is to do the right thing. The next best thing a man can do is to do the wrong thing, and the worst thing a man can do is to do nothing. නායකයන් විදිහට අපිට සිද්ධ වෙනවා ප්‍රජාතන්ත්‍රවාදයේ ආණ්ඩු ක්‍රම ලක්ෂණයක් අනුව තීන්දුව ගන්නත් ඒ තීන්දුව වලට විවිධාකාරයේ කැමැත්ත අකමැත්ත මහජනතාව ඉදිරිපත් කරන. හැබැයි පෞරුෂය තියෙන්න ඕනේ තීන්දුව ගන්න. මේ ප්‍රශ්නෙට මූලික වෙන්නේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මේ වගකීම පැහැරහැරීම. විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමත් මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරා. මම මේ ළඟදී දැන් මේ වෙලාවේ රටේ ජනප්‍රියම පොතක් තියෙනවා. මම මේ පොත එළියට ආපු වෙලාවේ මේක කියවලා මම හිතුවා මමත් මේ පිළිබඳව වචනයක් සඳහන් කරන්න ඕනේ කියලා. මම හිටපු ජනාධිපතිතුමාට ගරු කරනවා. එතුමාගේ ශක්ති ප්‍රමාණයෙන් උත්සාහ කරා මේ රටේ තියෙන ප්‍රශ්නවලට විසඳුම් හොයන්න. එතුමා අවාසනාවන්ත විදිහට එතුමාට පාලනයෙන් ඉවත් වෙන්න සිද්ධ වුණා. ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය කියන පොත. මේ විශ්වාස භංග යෝජනාවෙත් ඒ පොතෙත් වෙනසක් නැහැ. ගණ්ඩ දෙයකුත් නැහැ. මොකද මං එහෙම කියන්නේ මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපිට බලය ලැබුණු වෙලාවට තීන්දුව ගන්න ඕනේ වෙලාවට තීන්දුව තීරණ හරියාකාරව නොගැනීම සම්බන්ධයෙන් පස්සේ අඬලා දොඩලා වැළපිලා කම්පා වෙලා වැඩක් නැහැ. මම එක පැත්තකින් ගරු කරනවා කතානායකතුමාට. මේ මොහොතේ එතුමා බය නැතුව තීන්දුවක් ගත්තා රට ආපස්සට යන්න එතුමා දෙන්නේ නැතුව. ඒ පිළිබඳව අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපිට හැමෝම සතුටු කරන්න දේශපාලනයේදී බෑ. හැමෝම සතුටු කරන්න උත්සාහ කරපු හැමෝම හැමදෑම අසාර්ථක වුණා. විශේෂයෙන්ම මම හිතනවා හිටපු ජනාධිපතිතුමා ලොකු උත්සාහයක් ගත්ත හැමෝම සතුටු කරන්න. එතුමා විශේෂයෙන් අවධානය යොමු කළා මුහුණු පොතේ තියෙන ප්‍රශ්න ගැටළු විසඳන්න. මේකේ තියෙන ට්‍රෙන්ඩ් එක බලන්න. සුභවාදීද අසුභවාදීද කියලා කල්පනා කරන්න. ඒ නිසා තමයි එතුමාට වැරදුන. එතුමාගේ පොතේ වැඩි හරියක්ම තියෙන්නේ එතුමා පත් කරපු අය වැඩ කරේ නැහැ, අරම කරා, මෙහෙම කියා කරා කියන කරුණු කාරණා තමයි තියෙන්නේ. ඒකට වග කියන්න ඕනේ වෙන කවුරුත් නෙවෙයි මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. එතුමාමයි, අපි නෙවෙයි. මම මේක කියන්නේ මේ කතාවෙන් අපිටත් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. මම මේ බොහොම ආදරය කරන ගීතයක් තියෙනවා, කුමාරදාස සපුත්‍රන්ත්‍රයන් ලියපු දසිස් දිනා රූප රජුන් නසා කියන ගීතය. මේක සක්විති රජතුගේ ශෝකාලාපය. මේ ගීතය මුළු ලෝකෙම දිනපු රජ කෙනෙක් අවසානයේ ඇතිවෙච්ච හැඟීම කියන ගීතයක්. මේ ගීතයේ අවසාන පදවැලේ තියෙනවා, මගේ දෙපා ළඟ වැටි මෙසේ මම කියමි මගේ දුක මටම හඬා. මගේ දෙපා ළඟ වැටි මෙසේ මම කියමි මගේ දුක මටම හඬා. නායකයෝ විදිහට හරියට වැඩ කරන්න තීන්දුව තීරණ ගන්න බැරුව අවසානයේ අපි කම්පා වෙලා දුක් වෙලා අඬලා දොල්ලා පළක් නැහැ කියලා තමයි මම විශ්වාස කරන්නේ. මේ කතාවෙන් මම ගත්ත පණිවිඩය තමයි අපිටත් මේ වෙලාවේ වග කිව යුතු තනතුරු දීලා තියෙනවා. වැඩ කරන්න පුළුවන්, තීන්දුව තීරණ ගන්න පුළුවන්, යමක් රටට කරන්න පුළුවන්. අපි මේ වෙලාවේ හරියාකාරව වැඩ කරන්නේ නැතුව, තීන්දුව තීරණ ගන්නේ නැතුව අපි පසුවට අරයා කරා, මෙයා කරා, අරයා කරේ නැහැ, මෙයා කරේ නැහැ කියලා අපිට අඬන්න දොඩන්න අයිතියක් නැහැ. ඒක අපි තේරුම් ගන්න ඕන. ඒ වගේම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපිට තියෙනවා තව වගකීමක්, යුතුකමක්. පාර්ලිමේන්තුවේ ඉන්න පිරිස පිළිබඳව, මන්ත්‍රීවරු පිළිබඳව, ඇමතිවරු පිළිබඳව, පුද්ගලයන් පිළිබඳව විශ්වාසය තියෙන්න පුළුවන්, විශ්වාසය නොතිබෙන්න පුළුවන්, කැමැත්ත තියෙන්න පුළුවන්, අකමැත්ත තියෙන්න පුළුවන්, වෛර කරනවා වෙන්න පුළුවන්, ආදරය කරනවා වෙන්න පුළුවන්. ඒ මොන දේ තිබුණත් මන්ත්‍රීවරයා පිළිබඳව විශ්වාසයක් නැති වුණාට අපිට සිද්ධ වෙනවා මේ පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳව විශ්වාසය තවදුරටත් රකින්න, කොන්දේසි විරහිතව රකින්න අපිට සිද්ධ වෙනවා. මම දකින දෙයක් තමයි මේ විශ්වාස භංගෙන් පාර්ලිමේන්තුව තුල තියෙන විශ්වාසය තවදුරටත් පළුදු කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒක නිසා අපි වගකීමේ වගකීවතු දේශපාලඥයන් විදිහට අපි වැඩ කරන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා, ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒ වගේම අපි තේරුම් ගන්න ඕනේ පහුගිය අරගලේ සමයේ ගෙවල් ගිනි තියෙනවනම් ගැහුවනම් ඒ හැම දෙයක්ම සිද්ධ වුණේ දේශපාලඥයාට. එක ලේකම්වරයෙකුට, අධ්‍යක්ෂකවරයෙකුට කිසිම හානියක්, කිසිම සිද්ධියක් වුණේ නැහැ. අවසානයේ අපි තේරුම් ගන්න ඕනේ සමහර නිලධාරීන් මේ රටේ පාලනයේ බරපතල තීන්දුව තීරණ ගත්තට අවසානයේ වග කියන්න වෙන්නේ දේශපාලඥයන් වෙන අපිට කියලා. ඒ නිසා අපි මෙන්න මේ කරුණු කාරණා තේරුම් අරගෙන වැඩ කළ කිරීම සුදුසුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මම ඉස්සෙල්ලා කතා කරා පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳව එළියේ තියෙන විශ්වාසය අපි තවදුරටත් ආරක්ෂා කරන්න ඕනේ කියන මූලික සිද්ධාන්තයේ මම ඉන්නවා. කොන්දේසි විරහිතව ඒක ආරක්ෂා කරන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. සඳිම වීරක්කොඩි මන්ත්‍රීතුමා පසුගිය දවසක එතුමාට උන සිද්ධියක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ ඉදිරිපත් කරපු ප්‍රවෘත්ති නිවේදනයක් සම්බන්ධයෙන් එතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරා. මේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවක ඇතිවෙච්ච කාරණාවක් සම්බන්ධයෙන් ඒක නීති කාරක සභාවට ගිහිල්ලා ඒ කාරක සභාවෙන් යම්කිසි තීන්දුවක් ඇවිල්ලා එකඟතාවයකට ඇවිල්ලා තිබුණු ප්‍රශ්නයක්. නමුත් ආරක්ෂක අමාත්‍යාංශයෙන් තවදුරටත් නිවේදනයක් ඉදිරිපත් කිරීම නිසා මේ ප්‍රශ්නේ තවදුරටත් ඉදිරියට ඇදිලා තිබෙනවා. ඒ නිසා මේ සභාවේ චන්දිම් වීරක්කොඩි මන්ත්‍රීතුමා නොසිටියත් වගකිය යුතු මන්ත්‍රීවරයෙක් විදිහට මම මේ පිළිබඳව කනගාටු වෙනවා. එම නිවේදනය ආරක්ෂක අමාත්‍යාංශයට නිකුත් කරන්න යුතුව තිබුණේ නැහැ. ඒක මම කියන්න ඕන. මමත් හොයලා බැලුවා ඇයි එහෙම එකක් කරේ. පාර්ලිමේන්තුවට උඩින් කාටවත් යන්න බෑ. ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරී ලේකම් ඉන්නේ පාර්ලිමේන්තුවට පහලින් කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා. ඒක කොතන හිටියත් අපි ඒ සම්ප්‍රදාය රකින්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි පසුගිය කාලේ ඉතාම තීරණාත්මක කාලයක් පහු කරා. ප්‍රශ්න ගැටළු මම හිතන්නේ මේ පාර්ලිමේන්තුව තරම් නිදහස් ශ්‍රී ලංකාවේ අභියෝගයට ලක්ුණු පාර්ලිමේන්තුවක් තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. අපි ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවට ආවේ දහසකුත් බලාපොරොත්තු එක්ක. මහා ජනතාවගේ සිතුම් පැතුම් හැඟීම් ප්‍රාර්ථනා ඉෂ්ට කරන්න පුළුවන් ආකාරයේ වැඩපිළිවෙලක් එක්ක. නමුත් අපේ ලෝකෙත් කඩාගෙන වැටුණා ඇති වුණු ආර්ථික අර්බුදය නිසා. නමුත් අපි තේරුම් ගන්න ඕනේ, අපි විශ්වාස කරන ඉතාම කෙටි කාලෙකින් මේ තත්ත්වය මගහරවලා මේ තත්ත්වය අද තියෙන තත්ත්වෙට මේ රට ගේන්න ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට හැකියාව ලැබුණා. දැන් අපිත් එක්කම අර්බුදයට ලක්ුණු
honorable member you have 2 moments.
ලෙබනනේ තාම තියෙන්නේ ගිනි ගොඩක. ලෙබනනේ තාම අරාජිකයි. ලෙබනනේ තාම පාලනයක් නැහැ. ලෙබනනේ තාම විදුලි බලය නැහැ. සූර්ය බලශක්තියද පෞද්ගලිකව ගන්න ඕනේ. ඒ මුදලියගේ වැටිලා බැංකු පද්ධතියේ කඩාගෙන වැටිලා අපි ඒ තැනට ගිහිල්ලා ඔන්න මෙන්න ආවේ. අපි විශ්වාස කරනවා මේ කාලය තුල ජනාධිපතිතුමාගේ නායකත්වයේ අපිට මේ රටේ යම්කිසි ස්ථාවරභාවයක් ඇතිකරන්න හැකියාව ලැබුණා. අපිට සිද්ධ වුණා තීන්දු ගන්න. අපිට සිද්ධ වුණා පීඩාකාරී වේදනාකාරී තීන්දු ගන්න. හැබැයි ඒ තීන්දු ගන්න හයිය පාලකයාට තියෙන්න ඕනේ. ජනාධිපතිතුමාට ඒක තිබුණා. ඒ සම්බන්ධයෙන් අපි මේ වෙලාවේ අපි වගකීමෙන් ඒ වගේම ඒ ගත්තු තීන්දුව తీරන පීඩාකාරී වුණාට රටේ උන්නතිය වෙනුවෙන් ආරක්ෂාව වෙනුවෙන් නිදහස වෙනුවෙන් අපිට ගන්න තිබුණු හොඳම තීන්දුව తీරන කියන එක අපි තේරුම් ගන්න ඕන. වෙලාවේ මම ඒ කාරණාවේ හිටපු සියලු දෙනාටම අපේ ස්තුතිය ගෞරවය මේ අවස්ථාවේදී පුද කරනවා. ඒ වගේම මම කථානායකතුමාට අපි මේ විශ්වාස භංගයේදී එතුමාට සහයෝගය දෙනවා. එතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා තවදුරටත් පාර්ලිමේන්තු කටයුතු වලදී අපක්ෂපාතීව ස්වාධීනව විපක්ෂයට වගේම ආණ්ඩු පක්ෂයටත් වෙලාව ලබලා දෙන්න කියලා ඉල්ලා සිටිමි. මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි. ඊළඟට හොනරබල් SB දිසානායක you have 15 minutes.
ගරු සභාපතිතුමනි, ඔබතුමාට බොහොම ස්තුතියි. මේ විවාදයේ සටන් පාට තර්ක අරම ඒවා බොහොම දවසින් දවස වෙනස් වෙන බව තමයි මට පේන්නේ. කොහොම වුණත් ගරු සභාපතිතුමනි, මේ බහු පක්ෂ ක්‍රමයක් ක්‍රියාත්මක වෙන ප්‍රජාතන්ත්‍රවාදී රටවල පාර්ලිමේන්තු සම්ප්‍රදාය තමයි අපටත් තිබිච්ච. හැම වෙලේම ආණ්ඩු පක්ෂයට බහුතරයක් තියලා ඔය හැම කමිටියකටම කට්ටිය පත් කරනවා. ඒ අනුව ආණ්ඩුව තේ හැම කමිටියකම තමන්ට ඕන තීන්දුව ගන්න පුළුවන්. හැබැයි බොහොම කාලයක් තිස්සේ ආපු සටන් වල වාද විවාද වල ප්‍රතිඵලයක් හැටියට අපි දැන් එතනින් අඩියක් ඉස්සරහට ගිහිල්ලා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව හදලා තියෙනවා. ඒකේ කතානායක ඉන්නවා, අගමැතිතුමා ඉන්නවා, විපක්ෂ නායකතුමා ඉන්නවා, ඒකේ අනිත් පක්ෂ නියෝජිතයෝ ඉන්නවා. එහෙම තව අපි බාහිරින් ප්‍රභු පුද්ගලයෝ ගන්නවා පත් කරලා තියෙනවා. එහෙම එකක් හදලා මේ උත්සාහ කළේ ඇත්තටම ඉතාම අපක්ෂපාතී විදිහට රටේ මේ ප්‍රධාන අධිකරණ නිලධා විනිශ්චයකරුවෝ සමග රටේ ප්‍රධාන තැන්වල අය පුළුවන් තරම් අපක්ෂපාතී විදිහට පත් කරගන්න. දැන් ඒකට හදපු මේ කමිටුවේ ප්‍රශ්නය මත වෙනවා, හතර දෙනෙක් පක්ෂව ඡන්දෙ දෙනවා, දෙන්නෙක් විපක්ෂව ඡන්දෙ දෙනවා, දෙන්නෙක් ඡන්දෙ දීමෙන් වැළකීවි. කථානායකතුමා පක්ෂ හතරයි පක්ෂ නොවිච්ච හතරයි කියන මතේ ඉඳලා එතුමා එතුමාගේ තීරණාත්මක ඡන්දෙ දෙන්න. ඒ අනුව පොලිස්පතිතුමා පත් වෙනවා. දැන් මේක කරන්න බෑ කියන එක තමයි මුළු තර්කයේ මුල ඉඳලාම අපේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තුමා, විපක්ෂ නායකතුමා, අපේ විපක්ෂ සංවිධායකතුමා මේ සියලු දෙනාම කතා කරේ නෑ. එහෙම බෑ. මේකේ පක්ෂ හතරයි විපක්ෂ හතරයි නෙවෙයි, මෙතන පක්ෂ හතරයි දෙකක් විරුද්ධානිත් අය අපක්ෂපාතී. ඒ අය ඡන්දෙ දුන්නේ නෑ, ඡන්දෙ වැළකී හිටියා. එතකොට කථානායකට ඡන්දෙ දෙන්න බෑ. මේක තමයි තියෙන තර්කය. දැන් මේ තර්කයේ එහෙමනම් මේ විවස්ථාදායක සභාව බල්ලටවත් වටින්නේ නෑ. බල්ලටවත් වටින්නේ නෑ සභාපතිතුමනි. මොකද කවම කවදාවත් තීන්දුවක් ගන්න බෑ. තීන්දුවක් ගන්න බෑ. විජේදාස රාජපක්ෂ අපේ අධිකරණ ඇමතිතුමා හරියට කිව්වේ උසාවියේ මෙහෙම දෙයක් වුණොත් මොකද වෙන්නේ. ඉතින් තාම නිවැරදිව කිව්වා උසාවියේ තීන්දුවක් දුන්නොත් මොකද වෙන්නේ. අපේ විපක්ෂ සංවිධායකතුමා තර්ක කරා නෑ පාර්ලිමේන්තුවේ පුළුවන් කියලා. ඇත්ත පාර්ලිමේන්තුව අපි නීති රීති ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් හැටියට අපට ඒ තීන්දුව තීරණ ගන්න පුළුවන්. හැබැයි ඇත්තටම ව්‍යවස්ථාදායක සභාව හදලා තියෙන වෙන මොකකටවත් නෙවෙයි. මේ රටේ අධිකරණයේ ප්‍රධානීන් ඇතුළු මේ රටේ ප්‍රධාන නිලධාරීන්ට සුදුසු පුද්ගලයෝ පිළිබඳ තීන්දුවක් ගන්න. තීන්දුවක් ගන්න. ඒ නිසා ඇත්තටම හැම වෙලේම හතරයි හතරයි ආවයි කිමුකු එක්කෙනෙකුට ඇහෙන් කියන්න තියෙන්නේ ඔබ ඇබ්ස්ටේන් යන කියලා. කිමකමයි ඉතින් පත් කරගන්න බැරි වෙනවා. පත් කරගන්න බැරි වෙනවා. ඒ නිසා ඉතාම නිවැරදිව එඩිතරව ව්‍යවස්ථානුකූලව කථානායක මහින්ද යපාබේවර්ධන මැතිතුමා පක්ෂ හතරයි පක්ෂ නොවිච්ච හතරයි කියන තීන්දුව උඩ එතුමගේ ඡන්දේ පාවිච්චි කරා. එනිසා මං හිතන්නේ මේ තීන්දුව ඉතාම නිවැරදි. ඒකම විජේදාස රාජපක්ෂ මැතිතුමා මේක තියෙන ප්‍රධාන කාරණා නවය ගැන කතා කරා. ඒ ප්‍රධාන කාරණා නවයම මැතිතුමා පෙන්ලා දුන්නා. අපිට පොඩි කාරණා දෙකක් තියෙනවා. ඒකට දැන් නීතිය හදලා ඒක වෙනස් කරන්න කැබිනට් එකත් අනුමත කරලා තියෙන එක අපි කරනවා. ඒක බොහොම නිහතමානීව ඒක පිළිගත්තා. අනිත් කරුණු හතම වැරදි කියලා හරියටම එතුමා මෙතන ඔප්පු කරලා පෙන්නනවා. ඒස ඇත්තටම මම හිතන්නේ දවස් තුනක් මේ කාලේ කන එක මහා අපරාධයක්. ඇත්තටම අපරාධයක්. කථානායකවරු කීප දෙනෙකුට විරුද්ධව විශ්වාසභංග යෝජනා මෙතන ඇවිල්ලා මම කතා කරලා තියෙනවා. මම මේ ඡන්දෙත් දීලා තියෙනවා. ඒකට සහභාගී වෙලා තියෙනවා. මට මතකයි එම්.එච්. මොහොමඩ් ගරු කථානායකතුමා, එතුමා තමයි ඇත්තටම එදා ප්‍රේමදාස ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගය ගෙනාවේ. ගාම්නීලා තුලම් මුදලිලා මේ අය සේරම සම්බන්ධ කරගෙන එතුමා තමයි මේකට මූලිකත්වය දුන්නේ. මොකද එතුමා සහ බණ්ඩාරනායක මැතිනිය සමග වෙච්ච සාකච්ඡාවල මැදිහත්කරුව හැටියට හිටියේ මම ඒකයි. මම හුත්තටම දන්නවා මම දාතුකට 3-4 සැරයක් එතනටයි මෙතනටයි දුවනවා. මේක මුලදී අපි රහසිගතව සංවිධානය කරපු කාලේ එතුමා තමයි මේක කරේ. ඒ වගේම ප්‍රේමදාස ජනාධිපතිතුමාට විරුද්ධව දෝෂාභියෝගය දෙනකොට එතුමාට 113 තිබ්බේ නෑ. ඒ දීපු කතාවට 113. හැබැයි මොහොමඩ් කථානායකතුමා 113ක් තියෙනවා කියලා එක බාරගත්තා. බාරගත්තම ආණ්ඩුව සිරුවට ඉන්න බෑ. ඉතින් එතනින් පස්සේ ඒ නීති රීති ක්‍රියාත්මක වෙනවා. හැබැයි අවසානයේ එතුමා මේ විශ්වාස මේ දෝෂාභියෝගේ ඉවත් කරා. ඒ නිසා එතුමාට විරුද්ධව දෝෂාභියෝ මේ විශ්වාස භංගයක් ගේන්න කියලා බණ්ඩාරනායක මැතිතුමා කිව්වා නෑ එපා එක් කරන්න. කථානායකතුමා වැරදි නෑ. එතුමාම රැවැට්ටුවේ ගාමිණී දිසානායකලා ඇතුළම්ම දිනලා ප්‍රේමචන්ද්‍රලා. මොකද මෙයා 113 කෝෂ දෙනවා කිව්වා දුන්නේ නෑ. ඒ විශ්වාසයේ මත කථානායකතුමා මේක බාරගත්තා. එයාට තේරන කොට 113 නෑ කියලා යා මේක අයින් කළා දැ අපේක හරි කියලා. හැබැයි එතුමාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ආවා. මම කියන්න කැමති මේ වෙලාවේ ඔය කරුණු 9-10 ගොනු කරලා දැම්මට මේක ප්‍රධාන කාරණේ වුණේ ඇත්තටම පොලිස්පතිතුමා පත් කිරීමේ කාරණය. මේ කාරණේදී ඉතාම පැහැදිලි මේ විවස්සදායක සභාවේ ඇබ්ස්ටේන් වෙන්න බෑ. අර අධිකරණේ විනිශ්චයකාරයෙක් ඇබ්ස්ටේන් වෙනවා වගේ තමයි. එහෙම වෙන්න බෑ. එහෙනම් ඉතින් කලින්ම නැගිටලා යන්න ඕන. එහෙම නැගිටලා යන්නත් බෑ මේකේ. මේකේ පොඩි සීමිත පිටුයි මේ 10 එනිසා එහෙම බෑ. තීන්දුවක් ගන්න බැරි. මම අපක්ෂපාති මම මේකට එන්නේ නැහැ කියලා කියනව නම් ඉතින් මේ මනුස්සයා අස්සල යන්න ඕන ගෙදර. එනිසා මම පැහැදිලිව හිතන්නේ මෙතන බරපතල වැරද කරලා තියෙන්නේ විවස්ථා දායක සභාවේ ඡන්දේ නොදී හිටපු එය දෙන්න තමයි වැරද කරලා තියෙන හින්දා මහාමයේ දෙන්න අයින් කරලා දාලා වෙන දෙන්නේ පත් කරගන්න ඕනේ. එහෙම නැත්නම් මේ විවස්ථා දායක සභාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක අපි පරණ විදිහට පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට බහුතරය තියලා කමිටුවක් පත් කරගෙන ඒකෙන් තීන්දුව ගන්න. ඒක නිසා සාමාන්‍ය ක්‍රමේ අදත් මහා බ්‍රිතාන්‍ය වෙන්නේ ඒක. එහෙම නැත්නම් ජනාධිපතිතුමාට බලය දෙනවා. ඒක මේ රටේ වෙච්ච දෙන්නේ මේ විවස්ථාදායක සභාවේ අපේක්ෂකෝ සමහර ඒවට මම අපක්ෂපාති ඡන්දෙ නොදී ඉන්නවා කියලා තීන්දු කරනවා නම් මේක බල්ලටවත් වැඩක් නෑ. මේක අයින් කරලා දාලා එහෙනම් ඒ බලය එක්ක ජනාධිපතිතුමාට එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට බහුතරයක් තියෙන කමිටියකට බාර දෙනවා. ඒකනේ සාමාන්‍ය ක්‍රමේ. ඒකනේ අපේ රටේ තිබ්බ ක්‍රමේ. ඒ නිසා ගරු සභාපතිතුමනි මම කියන්න කැමති මේ කථානායකතුමා මේ පිළිබඳව ගත්ත තීන්දුව ඉතාම නිවැරදි. ඒ වගේම සමහර කාරණා එතුමාට මම බරපතල කාරණා හැටියට ගේන්නේ ස්ථාවරණීය වල මෙන්න මේක තියෙනවා මෙන්න මේක තියෙනවා මේක තියෙනවා. හැබැයි කථානායකතුමා ඊට විරුද්ධව තීන්දුව. ඔව්. ස්ථාවරණීය කියන්නේ නීති නෙවෙයි. ඒක ඕනෙ වෙලාවක පාර්ලිමේන්තුවේ බහුතරයකට අත්හිටවන්න පුළුවන්. විශ්වාස ඒ ස්ථාවර නියෝග අත්හිටවලා ඒ ස්ථාවර නියෝගයට පටහැනි තීන්දුවක් ගැනීමේ අයිතිය සම්පූර්ණ මේ සභාවට තියෙනවා. ඒ තීන්දුවට අත්සන් කිරීමේ සම්පූර්ණ බලය කථානායකතුමාට තියෙනවා. ඒ නිසා ඒ කාරණේදී මේ ස්ථාවර නියෝග අත්හිටීමේ තීන්දුව ගන්න කථානායකතුමා නෙවෙයි, කරුණු කීපයක්ම තියෙනවා. ඒ තීන්දුව ගන්න මේ පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවේ බහුතරය තමයි කියන්නේ මේක අත්හිටවන්නේ කියලා. එතකොට තීන්දුවක් ගන්නවා, ඒකට කථානායකතුමා අත්සන් කරනවා. මම හිතන්නේ ඒක ඉතාම නිවැරදි කියන එක තමයි මම කියන්න කැමති. ඊළඟට මේ මදක මේක පිළිබඳ කතා කරනකොට මේ ආංශික අධීක්ෂණ කමිටුව ගැන කතා කරා. ගරු සභාපතිතුමනි, මේ ආංශික අධීක්ෂණ කමිටුවේ මෑතක හඳුන්වා දීපු එකක් ඇත්තටම ඒක පිළිබඳව මේ මන්ත්‍රීවරුන්ගේ හැම ලොකු විශ්වාසයක් නැහැ. එයා ඊට වඩා හුඟක් ඵල ප්‍රයෝජන ගත්තා. ඒ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව. ඒ නිසා ආංශක අධීක්ෂණ කමිටුවට මම නම් කවදාවත් ගිහිල්ලා නැහැ. මම යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මම දන්නවා 7-5ක්වත් වැඩ නැහැ කියලා. ඒ නිසා ඒ පිළිබඳවත් මේ කියන චෝදනාව එච්චර බල රහිතයි කියලා හිතන්නේ. සුමත් අංගිරන් මන්ත්‍රීතුමා එතුමා කිව්ව ප්‍රධාන කාරණා තමයි මේ අධිකරණ තීන් අධිකරණය විසින් දෙන නිර්දේශ ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න. ඒක අපේ ගරු මහාචාර්ය ජීඑල් පීරිස් මහත්මයාත් කිව්වා. එහෙම නෑ. ඒ මම නීතිඥෙක් නෙවෙයි. නොත් ශ්‍රේෂ්ඨාධිකරණය දෙන නිර්දේශ උපදෙස් නියෝග ක්‍රියාත්මක ඒකට එකඟව ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්‍රම ගන්නවත් තිනවා. ඒක තමයි ඒක සම්පූර්ණ අයින් කළා දාන්නේ. සම්පූර්ණ මේක අයින් කළා දාන. මේක සම්මත කරගන්න නම් මේ තුලින් දෙකක් ඕනේ. එහෙම නැත්නම් මේක මෙහෙම වෙනස්. ඉතින් ඒක සම්පූර්ණ අයින් කළා දාන. ඒක ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි අර මහාචාර්යතුමා කිව්ව විදිහට සුමන්දරන් රජතුමා කිව්ව විදිහට ඒ කියන විදිහටම මේකේ වගන්තිය වෙනස් කිරීම. ඒක දෙවෙනි ක්‍රමය. තව ක්‍රමයක් තියෙනවා. ඒ අධිකරණ නියෝගයේ නිර්දේශයට අනුව වෙනත් විදිහකට මේ කාරණේ නීති අපේ පනතට ඇතුල් කරනවා. ඒ නිසා ඒක එහෙමම මේකට දාන්න ඕන කියන කාරණේ සාධාරණ නෑ. නමුත් ඒකට අනුව අපිට කරන්න ක්‍රියාත්මක වෙන තමාරු නම් ඒක පැත්තකට දාත හැකි. සම්පූර්ණ ඒ වගන්ති අයින් කරලා දානවා. එමු නැත්නම් ඒ උපදේශයට අනුව ඒ වගන්ති වෙනස් විදිහකට ලියනවා. එහෙම නැත්නම් අධිකරණය උපදෙස් දුන්න ආකාරයටම ඒක වෙනස් කරනවා. ඒක නිසා ඒ පිළිබඳ කාරණේත් මම කියන්න කැමතියි. මේ විශ්වාස භංග යෝජනාවේදී ඉතාම බරපතල කාරණා හැටියට ඉදිරිපත් කරපු දේවල්. ඒ අතරම මම කියන්න කැමති ගරු සභාපතිතුමනි, අපේ පැත්තෙම කියුණා කථානායකතුමා මේ අපිට වෙලාව දෙන්නේ නැහැ, විපක්ෂයට වෙලාව දෙනවා, මේ අපටත් චෝදනා පත්‍ර තියෙනවා. ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රයි මමයි අපි දන්නවා. අපි මෙතන කථානායකවරු 4-5 දෙනෙක් එක්ක ඉඳලා තියෙනවා.
Honorable member, you have 2 more minutes.
මේ කථානායකවරු හැතරිච්ච හැටි පිළිබඳව අපි හොඳටම දන්නවා. ඒ හින්දා උදාහරණයක් හැටියට ගත්තොත් අපි හරියට ආදරය කරන KB රත්නායක කථානායකතුමා හිටපු විදිහට හිටපු කාලේ එහෙත් එම තමයි විපක්ෂය පිනුම් ගන්නවා. අඬු පක්ෂේ නැගිටිනකොට කෑ ගහලා ඉන්න ඕන. එහෙම තමයි. ඉතින් ඒක නිසා මේ කථානායකවරු එක එක විදිහට හැදෙන අපේ කථානායක මහින්ද අපාබේවර්ධන ඒක කාරණයක් කියන්න තියෙනවා. සභාපතිතුමනි එතුමා පළාත් සභා ඇමතිවරයෙක් හැටියට හිටියා, මහා ඇමතිවරයෙක් හැටියට හිටියා, කැබිනට් ඇමතිවරයෙක් හැටියට හිටියා, අද කථානායකවරයා හැටියට ඉන්නවා. කවදාවත් එතුමාට සත්ත දෙකක කිසිම දූෂණ චෝදනාවක් නැති දේශපාලඥයෙක්. ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේම තමයි තීරණයක් ගන්න ඕන නම් එතුමා කෙලින් ගන්නවා. 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වෙලාවේ ඔහු ඒකට එකඟුනේ නැහැ. මොකද ඒක සම්පූර්ණ විරුද්ධල එළියට බැස්සා. ඒ නිසා කථානායකතුමාට කොන්ද පණ නැති මිනිහෙක් නෙමෙයි. හොත්තට කොන්දක් තියෙන මිනිස්සෙක්. කොන්දට කෙලින් තීන්දුව කරන් ගන්න තියෙන මිනිස්සෙක්. ගන්න ඕන තැන ගන්න මිනිස්සෙක්. හයි පාර්ලිමේන්තුව තුල එතුමා විපක්ෂයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු දිහා බොහොම ඉවසීමෙන් ඉන්නවා. ඒ නිසා කාලයේ සමහරණ ආශ්‍රීමක් වගේ දේවල් වෙනවා. නමුත් අපි අතර දේශපාලඥයන් අතර පිරිසිදු චරිතයක් තියෙන චෝදනා නැති අවංක එඩිතර මිනිසෙක් කථානායකතුමා කියන එක මම කියන්න කැමතියි. ඒ නිසා එතුමාට විරුද්ධව මේ කියනාපු නිෂ්ඵල විශ්වාස භංග යෝජනාව අපි පරාදේ කරලා දානවා කීමෙන් මම නිහඬ වෙනවා. බොහොම
ස්තුතියි. ඊළඟට හොන්රබල් ගෙවින්දු කුමාරතුංග, you have 12 minutes.
12ද 14ද? මට දැනුම් දුන්න 14ක් තියෙනවා කියලා.
12 minutes. Okay, 14 minutes.
තමයි පාර්ලිමේන්තුවත් වෙලාවත් වරකම් කරන පාර්ලිමේන්තුවක්. ඉතින් රටේ හුරු ගැන මොන කතාවද? මොකද කරන්නේ මේකට? දැන් මේ කථානායකවරයාට විරුද්ධව මේ විශ්වාස භංගයේ විවාද කරන මොහොතේදී පළවෙනිම කාරණය තමයි මේ විශ්වාස භංගයට එතුමා මුණ දුන්න ආකාරය සතුටුදායකයි. මන්ත්‍රීවරු 44 දෙනෙක් එතුමාට එරෙහිව විවිධ පක්ෂවලට අයත් මන්ත්‍රීවරු 44 දෙනෙක් එතුමා ගැන ඒ විශ්වාස භංගයට අස්සම් කළා තියෙනවා. කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 120ක්. එතකොට අපි උත්තර ලංකා සභාවේ අපි ඒ විශ්වාස භංගයට අස්සම් කරේ නැහැ. ඒත් අපිත් ඒ විශ්වාස භංගයට සහාය දෙනවා. එතකොට මේ පාර්ලිමේන්තුවෙන් 125කට වඩා එතුමා ගැන අවිශ්වාසය පළ කරනවා නම් කියමු 20ක් කියලා අස්සම් කරපු ඒ සම්බන්ධයෙන් එතුමා කටයුතු කරපු ආකාරය අපිට පිළිගන්න පුළුවන් ආකාරයක්ද එහි ඒ විශ්වාස භංගයේ නිශ්චිත චෝදනා එල්ල වී තිබෙනවා එතුමා ඊට පිළිතුරු දෙන්න උත්සාහ කරා ඒ වෙනුවට එතුමා ආ පුළුවන් නම් මේක දිනයිද කියලා බලමුයි ප්‍රකාශයක් කරාම එතුමාට තවදුරටත් ඔය මුලාසනේ වාඩි වෙන්න යුක්තිසහගත සදාචාරාත්මක අයිතියක් තියෙනවාද එතුමා ආණ්ඩු පක්ෂයේ බහුතරයේ මත කතානායක අසුනේ වාඩි වෙන්න දිගටම වාඩි වෙන්න අදහස් කරනවා නම් ඒ විත්තිය දැන් මේ ඉතනින් පස්සේ කටයුතු කරපු ආකාරවලත් පේනවා මේ සම්බන්ධයෙන් පැවතිච්ච ඒ පාර්ලිමේන්තු බිස්නස් කමිටියකෙත් එතුමා මුලාසනේ දරමින් ඊට පස්සේ මේ විවාදයෙන් පසු එතුමාට ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බව කියමින් ආදි වශයෙන් මේ විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් වුණාම මන්ත්‍රීවරු පිරිසක් තමන්ට එරෙහිව තමන් ගැන විශ්වාසය කඩ වූ බව කීම සම්බන්ධයෙන් නිහතමානීව සිතා බලන්නේ නැතුව ඒ වගේම අද මම පිළිතුරු දෙන්නම් අධිකරණ ඇමතුමා කියපු කරුණ වලට හැබැයි අධිකරණ ඇමතුමා කළ ආකාරයට තමන්ට එරෙහිව නිගිච්ච චෝදනා වලට යම්සි විදිහක සාධාරණ පිළිතුරක් දෙන්නත් උත්සාහ කරන්නේ නැතුව ආණ්ඩු පක්ෂයේ බහුතරයේ බලය මත පුළුවන් නම් මාව අස්කරන්න කියලා අභියෝග කරනවා නම් එතුමා මේ විශ්වාස භංගයෙන් අපේ ගේන විශ්වාස භංගයේ පරාජය වුණත් එතුමා හෙට දවසේ මේ පාර්ලිමේන්තුවේ කතානායක බවට නම් පත් වෙන්නේ නැහැ. දැන් පස්සේ අපිට එතුමා මතක ගන්න වෙන්නේ ආණ්ඩු පක්ෂයේ කතානායකතුමනි කියලා. දැන් මේ මාර්ගගත සංනිවේදන ක්‍රමවල සුරක්ෂතාව පිළිපැනතෙදිද එතුමා පළවෙනි වතාවට මේ පාර්ලිමේන්තුවේ විශ්වාසය කඩ කළා තියෙන්නේ. අපේ නම් අදහස එතුමා ඊට පෙරම ඒ විශ්වාසය බිඳ දැමූ බවයි. මහා බැංකු පනත. මහා බැංකු
Order please Honorable Jagat Samarawickrama for the seat.
ධර්මන්තුවා කතා කරන්න.
මහා බැංකු කිටුම්පත මේ නව පනත් කිටුම්පත ඉදිරිපත් වෙච්ච වෙලාවේ උත්තර ලංකා සභාවේ අපි නම් ඒක දැක්කේ අර මහා බැංකු ගොඩනැගිල්ලට එල්ල වෙච්ච LTT බෝම්බයටත් වඩා භයානක අපේ රටේ ස්වාධීනත්වය සහ මුලින්ම නැති කර දාන්න භයානක ප්‍රහාරයක් භයානක බෝම්බයක් හැටියට අපත් සමග එකට කටයුතු කරන ආචාර්ය ගුණදාස අමරසේකර වැනි ඒ ජාතික බුද්ධිමතුන් ඊළඟට විමල් වීරවංශ උදේ ගම්මන්පිල ඒ වගේම පූජ්‍ය අතුරුලේ රතන වැනි උත්තර ලංකා සභාගේ ගරු මන්ත්‍රීවරු අධිකරණයට ගියා ඒ අභියෝග කරමින් දැන් කතානායකතුමා ඒ සම්බන්ධ තීන්දුව මොකද කතානායකතුමාට ඒ අධිකරණින් තීන්දුව එවන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණින් මේ ගරු සභාවේදී ප්‍රකාශයට පත් කරා මම මේ කියවන්නේ 2023 අප්‍රේල් 4 හැන්සඩ් ගරු කතානායකතුමා I wish to make an announcement in respect of the bill titled Central Bank of Sri Lanka the court has determined that none of the provisions in the bill are inconsistent with the constitution හැන්සඩ් වාර්තාවේ නියරදිව තිනවා කතානායකතුමා ප්‍රකාශ කරේ මේක අපි අත වශයෙන් විශ්මයටපත් වුණා ඒකම තව පුදුම දෙයක් වුණා මෙන්න මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව වෙනකන් එතෙක් සෑම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්ම කතානායකතුමා ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ නිගමනයේ ප්‍රකාශයට පත් කරනකොට අපේ මේස උඩ ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ පිටපතක් තිබුණා. හැබැයි එදා තිබුණේ නැහැ. දැන් මේ දෙකම දැනුවත් කරපු වංචාවක් නෙවෙයිද? මේ පාර්ලිමේන්තුවත් පාර්ලිමේන්තුවමගින් රටත් නොමග යවන්න කරපු ඉතාම දීන ප්‍රයත්නයක් නෙවෙයිද? ඒ නිසා අපි මේ මහා බැංකු පනත පිළිබඳව ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හොයාගෙන කියවුවම ඒකේ අර මේ කතානායකතුමා කියන වාක්‍යයේ කොටසක් තියෙනවා එතුමා දැනුවත්ව අතහැරපු. We have examined the other provisions of the bill. දැන් මේ කියන්නේ මේකේ පිටු ගණනාවක් පුරාවට වගන්ති 30 ගණනක් පතුරු ගහනවා. පිටු 53ක් පුරාවට සමහර වගන්ති වලට 3න් 2ක් ඕනේ, සමහර වගන්ති වලට ජනමත විචාරණයක් ඕනේ කියලා. කොයි වගේ දේ වගන්ති මේ ශ්‍රේෂ්ඨාධිකරණේ හඳුන්වන්නේ?
ශේෂ්ඨාධිකරණය අඳුන්වනවා මේක තියෙන වගන්ත 134න් 46ක් ව්‍යවස්ථා විරෝධීයි 3/2ක් හෝ ජනමත විචාරණයක් අවශ්‍යයි කියනවා. ඊට අමතරව ඇතැම් වගන්ති ශේෂ්ඨාධිකරණය අඳුන්වන්නේ ආබිටරි, ඒ කියන්නේ අන්තනෝමතික, පදනම් රහිත, නැත්නම් හිතුවක්කාරී, කැප්‍රිෂස්, නිශ්චිත නැති, චපල, ඉන්කන්සිස්ටන්ට් විත් ද කන්ස්ටිටියුෂන්, ව්‍යවස්ථාව හා අනුකූල නොවන, අන්රීසනබල්, හේතු යුක්තියක් නැති, ඒ ආකාරයට හඳුන්වමින් වගන්ති ගණනාවක් 3/2 නැත්තම් ජනමත විචාරණයක් අවශ්‍යයි කියපු නඩු තීන්දුවක නිගමනය මේ කථානායකතුමා කියවනකොට මෙතන නිගමනයේ තියෙන්නේ we have examined the other provisions of the bill and are of opinion that subject to the above none of the provisions in the bill are inconsistent with the constitution. subject to the above කියන්නේ කලින් මේ පිටු 50 ගාන පුරාවට සාකච්ඡා කරන වගන්ති හැර කථානායකතුමා මේ නිගමනය කියවද්දී ඒක ඇල්ල අතහැරලා කියවනවා. මේ සම්බන්ධයෙන් අපි ප්‍රශ්න කරමින් පස්සේ මාධ්‍ය හමු තියලා පාර්ලිමේන්තුවේදී මම උදේගම්මන්පිල මන්ත්‍රීතුමා සහ අතුරුලේ රතනහාඳුර එතුමාට සිද්ධුණා නිවේදනයක් නිකුත් කරන්න. කථානායකතුමාට ලැජ්ජයි. එතුමා කියනවා 2023 අප්‍රේල් 4 වෙනි දින මා විසින් මහ බැංකු උපනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් දුන් නඩු තීන්දුව පිළිබඳ නිවේදනයක් කරන ලදී. ඊට පස්සේ මේක කියනවා මේ නිවේදනය නිවැරදිව ඉදිරිපත් කර නැහැ කියලා උදේගම්මන්පිල ඉවින්ද කුමාරතුංග හා පූජ්‍ය අතුරුලේ රතන මන්ත්‍රීවරු කියන අය ඒ නිවේදනයේ කරුණු සම්බන්ධ සඳහන් කරුණු ආරම්භය කිසියම් සැකයක් හෝ නාබිලතාවක් ගරු මන්ත්‍රීන්ට ඇති වී ඇතනම් මා විසින් අවධාරණය කර සිටින්නේ එකී නිවේදනයෙන් මා විසින් සංනිවේදනය කිරීමට අදහස් කළේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර ඇති සංශෝධන වලට යටත්ව මහ බැංකු පනත් කෙටුම්පතේ විධිවිධාන. ඒකද මේ හැන්සඩ් එකේ තියෙන්නේ කථානායකතුමා එදා නිවේදනය කළා. ඒ නිසා අපි නම් හිතන්නේ මේ කථානායකතුමා තවදුරටත් මේ මුලස්සනේ දැරීමට නුසුදුසුයි. දැනුවත්ව වංචාකාරී ක්‍රියාවක් මේ පාර්ලිමේන්තුව නොමගැවීමට රට නොමගැවීමට කටයුතු කිරීමක් මේ තුල තිබෙන නිසා. දැන් ඊළඟට අපි කල්පනා කරොත් එහෙම දැන් මේ කතා කරන කාරණාවල අර මාර්ගගත සුරක්ෂිතතා පිළිබඳ ඒ පනත් කෙටුම්පත සම්මත කරගත්තු ආකාරයේ ඒ සම්මත කර ගැනීමට පෙර මම චරිත හිරත් මන්ත්‍රීතුමා විරසුමන මන්ත්‍රීතුමා දිගින් දිගටම උත්සාහ කරා ස්ථාවර නියෝග පිළිබඳ ගැටලුවක් මතු කරන්න. ඒත් කථානායකතුමා ඊට සවන් නොදී අර ඉයර්ෆෝන්ස් උත්කණේ දාගෙන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකත් සමග සියලුම සංශෝධන සම්මත කරගෙන ගියා. දැන් ස්ථාවර නියෝගවල පැහැදිලිවම තියෙනවා යම්සි ආකාරයට ස්ථාවර නියෝග සම්බන්ධයෙන් ගැටලුවක් මන්ත්‍රීවරයෙක් සමාජිකයෙක් මතු කරනවා නම් ඊට ප්‍රමුඛතාව දිය යුත්තේ කියලා. ඔව්, සමහර ඉන්න මන්ත්‍රීවරු ඇත්ත වශයෙන්ම ස්ථාවර නොවන කරුණු විවිධ මත ප්‍රකාශ කිරීම සඳහා ඒ ආකාරයට බාධා කරනවා විය හැකි. ඒත් කථානායකතුමාට එවැනි උපකල්පන මත වැඩ කිරීමේ හැකියාවක් නැහැ. එතුමා සවන් දිය යුතුයි. සවන් දීලා අපි මතු කරන්නේ ඇත්ත ප්‍රශ්නයක් නම් ඒ සම්බන්ධයෙන් එතුමා නිගමනයක් දිය යුතුයි. ඒ නිගමනයේ දීමේ අයිතිය එතුමාට තියෙනවා. අපි ඒක පිළිගන්නවා. හැබැයි එතුමාට සවන් නොදී දීමේ අයිතියක් නැහැ. එහෙමනම් මේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග කියලා දාතියක් පැවැත්වීමේ කිසිම හේතුවක් නැහැ. ස්පීදිසා නායක මන්ත්‍රීතුමා කිව්වා ස්ථාවර නියෝග අත්තිඩවල කටයුතු කරන්න පුළුවන් කියලා. ඒක වෙනම කාරණයක්. හැබැයි මේ ස්ථාවර නියෝග වලට අනුව අපි ප්‍රශ්නයක් මතු කරන්න අවස්ථාව ඉල්ලනකොට ඒ අවස්ථාව නොදී නෑසූ කන්න කටයුතු කරන්න නම් මුලසනයක් ඕනේ නැහැ. එහෙමනම් ඉතින් අර අතේ හයියෙන් ඇඟේ හයියෙන් තීන්දුව తీරන ගන්න සබාවක් හොඳටම ඇති. ඒ නිසා ඒ සම්බන්ධයෙන් එතුමා කටයුතු කරපු ආකාරය සම්පූර්ණයෙන්ම ශිෂ්ට සම්පන්න පාර්ලිමේන්තුවකට නුසුදුසු වින්දා අපි මේ විශ්වාස භංගෙදී ඒට පක්ෂව ඡන්දය දෙනවා. ඒ ස්පමනද්ද. දැන් මේ අර ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් මතු වූ ගැටලුව මම 21 වෙනි සංශෝධනයේ වෙනුවෙන් මේ ව්‍යවස්ථාදායක සභාව පිහිටුවා ගැනීම වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු මග අරලා හිටපු වෙලාවේ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා මුලදී ඇමතිතුමා තනි වෙලා හිටියේ. මුලින් විවාදයට ගන්න තිබ්බ දවසේදී විවාදයට ගන්න බැරි වුණා. දැන් එතුමා ලොකු කතන්දර කිව්වට අපි විපක්ෂයේ තමයි මාධ්‍ය හමු තිබ්බේ වෙනුවෙන් ජනමතය හැදුවේ වෙනුවෙන් අවසානයේදී දැන් ඒ වෙනුවෙන් කැපවෙච්ච මන්ත්‍රීවරයෙක් හැටියට දැන් මේ කාරණේදී දැන් මෙතුමල්ලා ආණ්ඩු විජේදාස රාජපක්ෂ ඇමතුමත් කියන්නේ ඒකෙදී ඔව් කියන්නේ ඡන්දේ නොදී ඉඳීම කියලා නැත්තම් ඇබ්සෙන්ට් කියන ඒ එවැනි විකල්පයක් නැහැ එක්කෝ පක්ෂයි එක්කෝ විපක්ෂයි අපි ඒක පිළිගමු එතකොට එදා කතානායකතුමා ඇරෙන්න 8 දෙනෙක් හිටියා 4 දෙනෙක් පක්ෂව ඡන්දෙ දුන්නා දෙන්නෙක් විපක්ෂව ඡන්දෙ දුන්නා දෙන්නෙක් ඡන්දෙ නොදී හිටියා දැන් සභාපතිතුමා හැටියට විවස්ථාදායක සභාවේ ගරු කතානායකතුමාගේ යුතුකම මොකද්ද ඒ විවස්ථාදායක සභා රැසීමේදීම ඒ සමාජිකයන්ට පැහැදිලි කළා ඔබට ඡන්දෙ නොදී ඉඳීමේ වරමක් නැහැ ඔබ ඡන්දෙ නොදී හිටියොත් අපි ඒ සලකන්නේ විරුද්ධ වීමක් හැටියට එතකොට
මන්ත්‍රීතුමා තව මිනිත්තු දෙකක කාලයක් තියෙනවා
බොහොම ස්තුතියි එතකොට පක්ෂව ඡන්ද 4යි මට සලකන්න වෙන්නේ ඔබතුමන්ලා ඔබතුමන් හෝ තුමියන්ලා හෝ ඡන්දෙ නොදී හිටියත් ඒ දෙකත් විරුද්ධ හැටියට සලකලා විපක්ෂව ඡන්ද 4යි ඒ අනුව මම මගේ තීරක ඡන්දය දෙනවා මීට පක්ෂව ඒක විවස්ථාදායක සභාව තුලදී කළ යුතුයි මේ කතානායකතුමක් කරාද ඒක මේ කතානායකතුමක් කරාද ඒක දැන් අධිකරණ ඇමතුමා ඇවිල්ලා මෙතන කියලා වැඩක් නැහැ නේ එහෙමනම් ඉස්සෙල්ලා ටියුෂන් දෙන්න කතානායකතුමාට සභාවට යන්න ඉස්සෙල්ලා එතුමා එතන ඒක කරලා නැහැ ඒකයි ගැටලුව විවස්ථාදායක සභාවේ වාර්තාවේ නැහැ කතානායකතුමා එවැනි ප්‍රකාශයක් කළා එතුමාගේ තීරක ඡන්දය ඊට පක්ෂව දෙන එක ඒ නිසා අපිට වාද කරන්න පුළුවන් අර ඡන්දේ නොදුන්න දෙන්න එහෙම අයිතියක් තියනවද ඡන්දේ නොදී ඉන්න පුළුවන්ද ඡන්දේ නොදී හිටියොත් ඒක විරුද්ධ වීමක්ද ඒක මතභේදාත්මක වෙන්න පුළුවන් හරි අපි ඔබතුමන්ලා කියන දේ පිළිගමු මේ අධිකරණතුමා එමතුමා කියන දේ පිළිගමු ඒ දෙන්නත් විරුද්ධයි කියලා පිළිගමු හරි ඉතින් හතර එතනින් කතානායකතුමා ඒ සභාවේදී නෙමෙයිද කරන්න ඕනේ ගෙදර ගිහිල්ලා ජනාධිපතිට ලියුම් ලියලා හරියනවද ඒකෙත් දැන් කොහොමද කතානායකතුමා ලියන්නේ අඩු ගන්න කතානායකතුමා කියනෝද ඒ විරුද්ධ මේ ඡන්දෙ නොදී හිඳීම විරුද්ධ වීමක් කියලා එතුමා ලියන්නේ මෙහෙම කෙසේ වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ඊ ව්‍යවස්ථාව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමකදී ඡන්දය දීමෙන් වැළකී සිටීමක් සම්බන්ධයෙන් ප්‍රතිපාදන සලසා නොමැති බැවින් නීති ඉදිරියේ ඡන්දය දීමෙන් වැළකී සිටීම විපක්ෂ වීමක් ලෙස සලකනු ලබන්නේ නම් අනේ දෙයියනේ මේ සභාපතිතුමා ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිතුමා අපේ කතානායකතුමා ලියන්නේ එසේ සලකන්නේ නම් කාටද මේ ලියන්නේ ජනාධිපතිට එතුමාගේ බලයේ සීමා කරන්නයි මේ ව්‍යවස්ථාදායක සභාව පත් කරලා තියෙන්නේ මෙතුමා ජනාධිපතිට ලියනවා මෙහෙම සලකනවා නම් මගේ ඡන්ද අර දෙක ඡන්ද සමාන වුණා කියලා අරගෙන මගේ ඡන්දෙත් විරුද්ධව ගන්න කියලා
අවසන් කරන්න ඕන මන්ත
හරි අවසන් කරන්න ඔන්න අපේ කතානායක ලැජ්ජයි කැතයි ඉරිකිතයි ඒ නිසා අපි මෙතුමට විරුද්ධව මේ විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්ද දෙනවා අපි එතුමට කියනවා මේ පාර්ලිමේන්තුවට උත්තරීතර පාර්ලිමේන්තුව කියන්න නම් ඔබතුමාට අපි ආණ්ඩුපක්ෂයේ විපක්ෂයේ දෙකේම ගරු කතානායක හැටියට සලකන්න නම් කරුණාකරලා මේ බරපතල චෝදනාව වගේ තියෙන්නේ ඔබතුමා පක්ෂපා අපක්ෂපාතී වැඩ නොකරපු බවට ඔබතුමා මේ ධූරයෙන් ඉල්ලා අස්සලා මේ සභාවේ ගරුත්වය රකින්න
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා